නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිච්ඡත්තං වා චitte චිත්තානුපස්සී විහෙරති බහිත්තාවා චitte චිත්තානුපස්සී විහෙරති අච්ඡත්ත බහිත්තාවා චitte චිත්තානුපස්සී විහෙරති සමුදය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති සමුදය වය ධම්මානුපස්සී වා චිත්තස්මින් විහෙරති අත්තිචිත්තත්ති චිත්තන්තිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පතිස්සතිමන්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති ඒවම්පි කෝ භික්කවේ වික්ඛූ චitte චිත්තානුපස්සී විහෙරතීති. උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ වගේම මාමේ උතුම් ආරි භූමිර බිහි කළා වූ මාගේ ගුරු පියාණන් වහන්සේ වන අවසරයි අති ගෞරවනීය වතුරගම නන්දසිරි ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ ආර්ය මාර්ගයේ යෑමට නොයෙකුත් ආකාරයෙන් උදව්පකාර කළා වූ මාර්ගෝපදේශ ලබා දුන්නා වූ ඒ සියලු මාර්ය උතුමන් වහන්සේලා නමස්කාර කරමි අවසරයි. ඒ වගේම මේ පැවිදි සම්පදාව ලබා දුන්නා වූ මාගේ ගුරු භික්ෂුණීන් වහන්සේලා වන නැවකල භික්ෂුණී ආරාමේ ඒ සියලුම තෙරණින් වහන්සේලා නමස්කාර කරමි අවසරයි. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වතුන් අද දිනේදී සහභාගී වෙන්නේ මේ සෑම සෙනසුරාදා දිනකම පවත්වාගෙන යන සෝම්තාක්ෂණයේ ඔස්සේ පවත්වාගෙන යන ධර්මදේශනා මාලාවේ 31 වන ධර්මදේශනාවට අපි මේ සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු කරගෙන තමයි අපි මේ මුලින් ඒක දිගේ තමයි අපි මේ භාවනා ධර්මදේශනා මාලාව පවත්වාගෙන යන්නේ. එතකොට අපි ඒක කායානුපස්සනා කොටස ඉගෙනගෙන අවසන් කරා. මේ දේශ පොත්වල සඳහන් වෙන ආකාරයටත් ඒවා අපි ප්‍රායෝගිකව වඩන්නේ කොහොමද කියලා, විදර්ශනා කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ වගේම වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාව කොටසත් අපි ආරම්භ කළා. එතකොට මුලින්ම අපි මේ චිත්තානුපස්සනාව පිළිබඳව පොත්පත්වල සඳහන් වෙන ආකාරයට කතා කළා. ඊට පස්සේ දැන් අපි මේ දිගටම කරගෙන යන්නේ මේ චිත්තානුපස්සනාවෙන් විදර්ශනා වඩන විදිය තමයි අපි කතා කරගෙන ගියේ. බොහෝ වෙලාවට අපිට මේ පොත්පත් වලින් මේ විදර්ශනා කරන කොටස දැනුමක් විදිහට ලබා ගත්තට මම හිතනවා ඒක මේ මාර්ගේ වඩා ගැනීම සඳහා ලොකුම උපකාරයක් වෙනවා කියද කියලා. එතකොට අපිට මේකෙන් අවශ්‍ය වෙනවා මේකේ මාර්ගේ වඩන ක්‍රමය ප්‍රායෝගිකව කොහොමද මේක කරන්න කියන එක, එක අර අත්දැකීම් එක කාගෙන් හරි අහගන්න එක මම හිතනවා මේ ගමන යන්න බොහොම පහසු වෙනවා මේ මාර්ගය වටා ගන්න කියලා. ඉතින් පළමුවෙනි මේ විදර්ශනා කොටස චිත්තානුපස්සනාවේ විදර්ශනා කොටස ආරම්භ වෙනකොට මෙහෙණින් වහන්සේ එක එක දිනේට එක එක භාවනා කොටසක් දුන්නා. මේ ගෙදර ඉඳලා කරන්න පුළුවන් බොහොම සරල මට්ටමේ භාවනා දුන්නා. ගිය සති වෙනකොට 30 වෙනි ධර්ම දේශනා වෙනකොට භාවනා 6ක් මෙහින් අසෙ දීලා තිනුම. එතකොට අන්තිමටම දුන්නේ හැම සිතක්ම නාම රූප කියලා බලන්න කියලා. ඊට ඉස්සෙල්ලා දුන්නා රූප දෙකක් එකතු වෙනවා, නාම ධර්ම ටිකක් ඇති වෙනවා, රූප දෙක නිරුද්ධ වෙනවා, නාම ධර්ම නිරුද්ධ වෙනවා කියලා. මේ නාම රූප ඇති වෙන නිරුද්ධ වෙන ස්වභාවය. අපිට මේ ආයතන හය ඇති වෙන සිත හය ඇර වෙන මොකුත් මේ ලෝකේ නෑ කියන යම් අවබෝධයකට අපි ප්‍රායෝගික කැවිල්ල තමයි මෙතනින් එහාට මේ අපි මේ කරගෙන යන්නේ. එහෙමනම් මෙහින්නාස කැමති අද දිනේදී මේ නාම ධර්ම වල තේරුම තවත් චුට්ටක් විස්තර කරලා කියන්න. අපි යම් කෙනෙක් මේක චුට්ටක් හරි වැඩුවා නම් එයාට තේරෙන්න ඕන දෙයක් තමයි ලෝකේ නාම රූප කියන දෙක හැර වෙන මොනවත් නැහැ කියන එක. මේ මුළු ලෝකෙම ධාතු පහෙන් හැදුණු, ධාතු හතරකින් හැදිච්ච සතර මහා ධාතුන්ගෙන් හැදුණු රූප ලෝකෙ කියලා එකක් තියෙනවා. රූප තියෙනවා නැත්නම් මේ පණ නැති ලෝකේ. ඊළඟට පස්වෙනි ධාතු උන විඥාන ධාතු මේකත් එක්ක සම්බන්ධ වෙනකොට මේ නාම කියන කොටස හැදෙනවා. එහෙම නැත්නම් මේ සිත කියන එක හැදෙනවා. එහෙනම් කාය වල සහ සිත නැත්නම් මේ පණ නැති ස්වභාවයක් සහ විඥාන නැත්නම් මේ පණ තියෙන ස්වභාවය කියන එක නිසා සිත් කියලා හට ගැනීමක් තියෙනවා. මේ සිත් කියලා කියන්නේ මෙන්න මේ පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර කියන කොටස් ටිකක් ඇති වෙනවා. විඥාන ධාතුවේ එනකොටම මේ ටිකත් එක්කම තමයි එන්නේ. ඔන්න කොටසට එනකන් අපි තේරුම් අරගෙන ආවා. දැන් මේ 31 දේශනාවට එනකොට එමනම් නැවත සැරයක් මෙහින්නාසි මතක් කරන්නම් මේ නාම ධර්මවල තේරුම තව චුට්ටක් විස්තර කරොත් හොඳයි කියලා හිතෙනවා. එහෙමනම් අපි බලමු මොකක්ද මේ නාම ධර්ම පහ. සූත්‍ර ක්‍රමයට පහයි කතා කරන්නේ. අපි කිව්වා අපි ධර්මයේදී හතක් කතා කරනවා. මේ පහට අමතරව ජීවිත ඉන්ද්‍රිය ඒකාග්‍රතාව කියලා අපි මේවා මුලින් කතා කරලා තියෙන නිසා මේ සඳහා එච්චර වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට පස්ස කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. පස්ස කියන එක විස්තර කරන්නේ මෙන්න මේ ආකාරයට. මොකද්ද මේ තුන? චක්කුංච පටිච්ච රූපේච උපද්ජති චක්කු විඥාන. එතකොට ඇහැට රූපයක් ගැටෙනකොට චක්කු විඥානේ හට ගන්නවා. අපි කිව්වා මේ චක්කු විඥානේ කියලා වෙනම විඥානයක් තියෙනවා නෙවෙයි. විඥානේ කියන්නේ විඥානෙම තමයි. විඥාන කියන්නේ මේ සිත් හදනවා කියන ස්වභාවය කියලා අපි කියවන විඥාන ගතිය සිත් හදන ගතිය නැත්නම් මේ පණ කියන එකේ ස්වභාවය තමයි මේ සිත් හදනවා කියන එක. එතකොට පෙනෙන සිත හැදෙනකොට අපි ඒ ගතියට කිව්වා, ඒකට කිව්වා චක්කු විඥානය කියලා. ඇහෙන සිත හැදෙනකොට සෝත විඥානය කිව්වා. ගන්සුන්ද දැන් සිත හැදෙනවට කිව්වා ගාන විඥානය කියලා. රස දැන් සිත හැදෙනවට කිව්වා ජීවහා විඥානය කියලා. ස්පර්ශ දැන් සිත හැදෙනකොට කිව්වා කාය විඥානය කියලා. මතක් වෙන සිත හැදෙනකොට මනෝ විඥානය කියලා කිව්වා. එතකොට ඔන්න අපි මේ කොටුම පොදුයි කියනකොට අපි කිව්වා බාහිර රූපයක්, ආධ්‍යාත්මික රූපයක්, විඥානය. එහෙම නැත්නම් පණ කියන එකට තමයි විඥානය කියන්නේ. එතකොට විඥානය තුන එකතු වෙනකොට අන්න ඒකට කිව්වා පස්සේ කියලා. එතකොට මේ පස්සේ උනාට පස්සේ, පස්ස කියන එක උනාට පස්සේ සිදුවෙන දේ මොකද්ද? මෙන්න මේ නාම ධර්ම හතරක් ඇති වෙනවා. මේක පස්සේ මේ වෙලා ගිහිල්ලා සිදුවෙන දෙයක් නෙමෙයි. පස්ස වෙනවත් එක්කම මේ නාම ධර්ම ටික එකවරම හැදෙනවා. බුදුහාමුදුර දේශනා කරන්නේ පෙර පසු වීමක් නැතුව එකවර ඇති වෙන නාම ධර්ම ටිකක් මේක කියලා. එහෙමනම් අපි දන්නවා මේ චිත්තක්ෂණයක් කියනකොට කොච්චර සුළු වෙලාවක්ද කියන එක අපි දන්නවනේ. මේක එච්චර වේගකින් ඔක්කොම වෙලා ඉවරයි. එතකොට එකක් පස්සේ එකක් එනවා නෙවෙයි, ඔක්කොම එකවර සිදුවෙන දේවල් ටිකක් තමයි මේ නාම ධර්ම ටික. එතකොට වේදනා කියන්නේ මොකද්ද කියලා අපි බලමු. අපි වේදනානුපස්සනාව කරනකොට මේක හොඳට ඉගෙන ගත්තා. නමුත් ඊටාම කෙටියෙන් මෙන්න ආයසර මතක් කරන්න. එතකොට මේ වේදනාව ආකාර තුනක් තියෙනවා. සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා, නැත්තම් මධ්‍යස්ත. සැපත් නැහැ, දුකත් නැහැ කියන ස්වභාවයේ වේදනා තියෙනවා. එතකොට මේ වේදනා ආකාර දෙකකින් ඇති වෙන්න පුළුවන්. අපට කයට දැනෙන්න පුළුවන් මේ තුන. එහෙම නැත්තම් මනසට දැනෙන්න පුළුවන්. කායික මානසික කියලා වෙන් කරන්නත් පුළුවන්. ඊළඟට තවත් මේ වේදනා තවත් ආකාර දෙකකට ඇති වෙනවා. ලෞකික දේවල් වලින් නිසා ඇති වෙනවා. මේ බාහිර පංචකාමයන් නිසා මේ ආයතන වලට ඇති වෙන මේ ලෞකික වූ අරමුණු නිසා අනිත් විදිහට ලෞකික විදිහටත් මේ සැප දුක් මැදිස්ත කිනුව ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපිට තවත් ඇති වෙන ක්‍රමයක් තියෙනවා. නෙක්ඛම් මිනිසත් ඇති වෙනවා. තොර සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම ධානයක්කට එහෙම සම්වදිනකොට යම් කිසි කෙනෙකුට මේ බොහොම සැපයක් දැනෙනවා. ඇත්තට මේ පංචකාමයන්ෙන් ලැබෙනකොට වඩා බොහොම ඉතාම හොඳ අගය කරන්න පුළුවන් වටිනා විදිහට මේක දැනෙන්න පටන් ගන්නවා. එතකොට අන්නේ විදිහට මෙනෙක්කම නිසා නැත්තම් මේ ත්‍රිලක්ෂණයේ දැනීම නිසා පංචකාමයෙන් අල්ලාගෙන ලබන සැප දුක් මැදිස්ත්‍ව ස්වභාවයකුත් පංචකාමයෙන් අතහැරීමෙන් ලැබෙන සැප දුක් මැදිස්ත්‍ව ස්වභාවයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට එහිමත් ආකාරවලට බෙදන්න පුළුවන්. කොහොම නමුත් මේ වේදනාව සැපයි දුකයි මැදිස්ත්‍යයි කියන තුන්ද වේදනාව ඒකම තමයි විවිධ ආකාරවලට ගිහිල්ලා බොහෝ ගොඩක් බෙදන්න පුළුවන්. 108ක් විතර යනකම් බෙදන්න පුළුවන්. එතකොට එක එක ආකාරවලට වේදනාව බුදුරජාණන් වහන්සේ සූත්‍රවල එක එක ආකාරයට බෙදලා තියෙනවා, වර්ග බොහොම කරලා තියෙනවා. කොහොම නමුත් මේ වේදනාව කියන එක ගැන මම හිතනවා මේ කියන දේවල් වලින් යම් තේරුමක් ගන්න ඇති කියලා. ඒ වගේම වේදනානුපස්සනා කොටස පොඩ්ඩක් අහලා බැලුවොත් තමන්ට ආවෝ මේ වේදනාව කියන එක ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ වේදනාව කියන චෛතසිකය මොකද්ද කියලා. ඊළඟ චෛතසිකය තමයි සංඥා කියන එක. සංඥා කියලා කියන්නේ අඳුර ගන්නවා කියන එක. ඇහෙන් නම් රූප සංඥා, කණෙන් ශබ්ද සංඥා, නහයෙන් ගන්ධ සංඥා, දිවෙන් රස සංඥා, කයෙන් ස්පර්ශ සංඥා, නැත්තම් පොට්ටබ්බ සංඥා කියන පාලියෙන් නම් මනසින් සිතුම් සංඥා ධම්ම කියලා කියන. ඒතකොට ওই විදිහට පාලියෙන්. ඒතකොට මෙන්න මේ විදිහට අඳුර ගැනීම තියෙනවා. ඒතකොට මේ අඳුර ගන්න එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි කිව්වා සබ්බේ පුතග්ජන උම්මත්තකා කියලා බුදුජනන් වහන්සේ දේශනා කරා. මේ පුතග්ජන සත්‍ය උමුතු භාවයකින් ඉන්නවා. එතකොට මෙයාගේ මොකද්ද උමුතු භාවේ? විකෘති සංඥාවක්. නැත්තම් මේ සංඥා විපල්ලාසික තමයි මෙයා ඉන්නේ කියලා කියනවා. එතකොට මේ සංඥා විපල්ලාසික කියන්නේ මොකද්ද? අනිච්චේ නිච්ච සංඥා, දුක්ඛේ සුඛ සංඥා, අනත්තේ අත්ථ සංඥා, අසුභේ සුභ සංඥා. මෙන්න මේ විදිහට මේ ලෝකයේ නිත්‍යයි සැපයි ආත්මයි සුභයි කියලා තමයි මේ සංඥා ඔක්කොම මෙහා තුළ ඇති වෙන්නේ. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුම් කියන මේ සංඥා සියල්ලම නිත්‍ය සැප ආත්ම සුභ සංඥාවෙන් තමයි එයාට එන්නේ. එතකොට මෙන්න මේකට කිව්වා මොකද්ද? අයෝනිසෝ මනසිකාරය කියලා. වැරදි විදිහට දකින්න මේ විපල්ලාසයක ඉඳලා මේ සංඥා අඳුර ගැනීමක් තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මෙන්න මේ විපල්ලාසින් නැතුව විපල්ලාසෙන් අයින් වෙලා ඇත්ත ඇති හැටියෙන් දකින නුවණ යථාභූත ඥාන දර්ශනය කියලා කියනවා. සම්මා දිට්ඨිය කියලා කියනවා. අන්නේ මේ සම්මා දිට්ඨියෙන් සංඥා ඇති කරගන්නකොට එයා දිහා මොන හරි දිහා බලනවා නම් මේ ආයතන හයෙන් අඳුරුනේවා අඳුරනවා නම් ඒ සංඥා ප්‍රකෘති ඉඳලා අන්න එයාට තියෙන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇත්ත ඇති හැටියෙන් බලන සංඥාව ප්‍රකෘති සංඥාවකට තමයි ආවිල්ලා දැන් මේ බලන්නේ. අන්න එතකොට සංඥාව මෙන්න මේ විදිහට කිව්වා අර විකෘතියක් සහ ප්‍රකෘතියක් කියලා. මේ සංඥා දෙආකාරයක් ඇති වෙන්න පුළුවන්. අඳුරන්නේ හය පිළින් සංඥා හයක්. එතකොට අපි මං හිතනවා සංඥාව ගැන දැන් ඔන්න යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මේ ඉන්නාසි විශ්වාස කරනවා. ඊළඟට අපි බලමු මේ චේතනා කියන්නේ මොකද්ද කියලා. මේ චේතනා කියන එක තමයි මේ නාම ධර්ම වල තියෙන හොඳ හෝ නරක ලොකුම වැඩක් කරන එතන ලොකුම දෙයක් මේ නාම ධර්ම වල නැත්නම් මේ සිතේ තියෙන ප්‍රධානම එකිනෙකා කිව්වත් හරි මේ චේතනා කියන එක. එතකොට චේතනා කියලා කියද අපි දන්නවා චේතනා වර්ග දෙකක් තියෙන්න පුළුවන්. කුසල චේතනා, අකුසල චේතනා කියලා. يعني කුසල චේතන ඇති වෙන්න පුළුවන්, අකුසල චේතන ඇති වෙන්න පුළුවන්. අපි මේක වෙනම කතා කරනවා. තව මේ ටික විස්තර කරලා අවසාන වෙනකොට මේ චේතනා ගැන විශේෂයෙන් කතා කරනවා. මොකද මේක බොහොම වැදගත්ම කොටස තමයි නාම ධර්ම වල මේ චේතනා කියන කොටස. මේ චේතනා කියන එක ගැන අපි බොහෝ විස්තර කරලා කතා කරන්න බලාපොරොත්තු වෙන එක නිසා. ඊළඟ නාම ධර්මයේ තමයි මානසිකාරය කියන එක. මානසිකාරය කියලා කියන්නේ මෙනෙහි කරන ස්වභාවය. එතකොට මෙනෙහි කරන්නේ මොනවද? මෙනෙහි කරන්නේ අපි පරණ පුරුදු කරපු විදිහට තමයි මෙනෙහි වෙන්නේ. ඒකට අපිට ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ යමක් පස්ස වෙනකොටම මෙන්න මේ පුරුදු විදිහට මෙනෙහි වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙන්න මේ මානසිකාරය කියන එකත් ලොකු වැඩක් කරනවා. මේ මානසිකාරය තමයි මේ වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි තුන් දෙනාටම උපදෙස් ලබා දෙන්නේ පුරෝහිත වගේ. මෙයා මේ මානසිකාරය කියන එක්කෙනා වේදනාවට මතක් කරලා දෙනවා පරණ ලැබුණු සැප දුක් වේදනා මෙන්න මේ රූපේ බාහිර රූපයට අනුව මෙන්න මේ රූපේ නිසා මෙන්න මේ වගේ වේදනා තමයි මීට පෙර ඇති වුණේ කියලා මෙන්න මේ වේදනාවටත් මතක් කරලා දෙනවා පහුගිය දේවල් ටික. ඒත් එක්කම මෙන්න මේ මානසිකාරය මොකද කරන්නේ මේ සංඥාවට මතක් කරලා දෙනවා මෙන්න මේකේ නම මෙහෙමයි මෙන්න මෙහෙමයි කියලා ඒ සංඥාව පෙර පුරුදු කරපු සංඥා ටික මෙයාට මතක් කරලා දෙනවා මේ සංඥාට. ඊළඟට චේතනාවට මතක් කරලා දෙනවා මොකද්ද මෙන්න මේ රූපේ වෙනුවේ රූපේ කිව්වම මේ වර්ණ රූප විතරක් නෙවෙයි මේ ඉන්නාසි රූපේ කියනකොට මේ රූප හයම තමයි අයිති වෙන්නේ. රූප ශබ්ද වර්ණ රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ධම්ම රූප කියන මං හිතන්නේ නැවත සැරයක් මේ ඉන්නාසි කියන්නම් මේ ඉන්නාසිට පාලි වචන කියවුන නිසා හැට පේන රූප කනට ඇහෙන ශබ්ද රූප නහයට දෙන ගන් සුන්දර රූප දිවට දෙන රස රූප කායට දෙන ස්පර්ශ රූප මනසට දෙන සිතුම් රූප කියන මේ සියලුම රූප පිළිබඳව මෙන්න මේ පරණ පහල කරපු චේතන ඉස්සෙල්ලා මේ පිළිබඳව කුසල චේතනා පාර කරලා තියෙනවනම් ඒක මේ නැවත මේ ආයතනට එනකොටම ඒ පරණ කුසල චේතන මතක් කරලා දෙනවා. පහුගිය ඉස්සෙල්ලා ඔයා මේ ඔයා මේකට මෙන්න මේ විදිහට තමයි ප්‍රතිචාර දැක්වේ කියන එක මෙන්න මේ මානසිකාරේ වේදනාවට සංඥාවට චේතනාවට පහුගිය දේවල් පරණ පුරුදු ක්‍රමේ මතක් කරලා දෙනවා කියන එක තමයි මේ මානසිකාරයෙන් කරන්නේ. ඒතර මේ මානසිකාරේ තමයි උපදෙස් දෙන්නේ වේදනාවට සහ සංඥා චේතනා කියන තුන්දෙනා මෙයාගේ උපකාරයෙන් තමයි ඉස්සරහට ගන්න తీරුනේ. මොකද්ද කියන්නේ කොයි විදිහටද මේකට ප්‍රතිචාර දක්වන්න ඕනේ කියන එක තීරණය කරන්නේ මේ මානසිකාරයේ මතක් කරලා දෙන විදිහ අනුව තමයි. එතකොට මෙතනදී මේ අපි දන්නවා මේ වේදනා දැන් පස්සය තමයි උදව් කරන්නේ මේ ඉතුරු හතර දෙනාට. වේදනා සංඥා චේතන මානසිකාර හතර දෙනාටම මේ පස්සේ තමයි ඉස්සෙල්ලාම මේ සිතක් ඇති වෙනකොට පටන් ගන්න උදව් කරන්නේ. මේ පස්ස කියන එක නැත්තම් මේ කිසි කෙනෙකුට ඇති වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ ඔක්කොටම අවස්ථාව ලැබලා දෙන කෙනා තමයි පස්ස. එතකොට මේ පස්සේ අවස්ථාව ලැබලා දුන්නට පස්සේ මේගොල්ලොන්ට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව ලැබලා දුන්නට පස්සේ හරියට අර ස්විච් එක දැම්මා වගේ කරන්ට් එක ගන්න බැහැනේ ස්විච් එක නේතු. අන්නේ වගේ මේ ස්විච් එක දැම්මා වගේ දැන් පස්සෙ ඔන්න මේකට අවස්ථාව ලැබලා දුන්නා විදුලිය ලැබලා දුන්නා වගේ. එතකොට මේ කට්ටිය ඊට පස්සේ මේ තුන් දෙනාට උපදෙස් දෙන්න එනවා මානසිකාරේ. වේදනා සංඥා චේතනා කියන තුන් දෙනාට උපදෙස් දෙන්න එනවා මානසිකාරේ. එතකොට මානසිකාරෙන්ගෙන් උපදෙස් අරගෙන පරණ ඒ විස්තර ටික අහගෙන ඉවරලා මම මේක කියන්න ලේසියට මේ වචන පාවිච්චි කරන්නේ මං හිතන්නේ මම මගේ බොහොම සරල සිංහල ටික තමයි මම මේ පාවිච්චි කරන්නේ මේක විස්තර කරන්න මේක වැරදියට තේරුම් ගන්න එපා මම දන්න වචන ටික පාවිච්චි කරලා මම මේ විස්තර කරනවා මට මේක තේරුම් කරලා දෙන්න තමයි ඕන කරන්නේ මේ ඇතුළේ තියෙන අදහස එළියට දාගන්න ඉතින් අපේ වචන තමයි අපි පාවිච්චි කරන්න වෙන්නේ එතකොට තමයි අපිට හැකි වෙන්නේ මේ කියන්න ඕනේ දේ කියාගන්න. මම හිතනවා මේක මොනවාද මේ කියන්නේ කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන් වෙයි කියලා. එතකොට මෙන්න මේ මානසිකාරගේ උදව් අරගෙන වේදනාවත් සංඥාවත් ඒ පරණ අඳුර ගැනීම කියන එක සිදු වෙන ඒකට අනුව මේ වේදනාවත් සංඥාවත් කරගන්නවා මේ මානසිකාරගේ උදව් වෙනවා. ඊට පස්සේ මෙන්න මේ චේතනා කියන එකේ වැඩ පටන් ගන්නවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඒක චේතනාවට එන්නේ ඉස්සෙල්ලා ওই මානසිකාර ගැන තව සුට්ටක් කතා කරමු. එතකොට මේ මානසිකාරට උදව් කරන්නේ කවුද? මේ මානසිකාර අර අනිත් අයට උදව් කරනවා කිව්වා. එතකොට මානසිකාරට උදව් කරන්නේ කවුද? මානසිකාරට උදව් කරන්නේ සතිය සහ අසතිය. සතිය කියලා කියන්නේ සිහියනේ. එතකොට සිහිය හරියට තිබුණොත් සම්මා සතිය තිබුණොත් එහෙම අන්න යහපත් විදිහට නැත්තම් මේ අර විකෘති සංඥාවට යන්නේ නැතුව හරි විදිහට මනසිකාර කරන්න යෝනිසෝ මනසිකාර කරන්න පුළුවන්කම තියෙනවා. නිවැරදි ලෙස මනසිකාර කරන්න. ඊළඟට අසතිය තිබ්බොත් අසතිය තියෙන වෙලාවට මොකද වෙන්නේ? අයෝනිසෝ මනසිකාරය තමයි සිදු වෙන්නේ. මොකද අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? නිත්‍ය සැබ ආත්ම සුභ ආකාරයට තමයි පරණ පුරුදු කරලා තියෙන සංසාරයේ අනන්ත කාලයක්. ඒ පෘථග්ජන කියන ස්වභාවයේ අසනීප ස්වභාවයේ ලක්ෂණයක් නෙමෙයි ලෝකේ නිත්‍ය සැප ආත්ම සුභ විදිහට දකින්න එක. එතකොට ඒ විදිහට මනසිකාර කරලා තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට ඒ පුරුදු විදිහටම අර සිහිය නැති වුණාම පරණ පුරුද්දට තමයි වැඩ කරන්න ගන්නේ. ඒක තමයි අසතිය කියලා කිව්වේ. එතකොට සම්මා සතිය නැති වෙලාවට සංසාරේ අනන්ත කාලයක් අසතියෙන් ගිහිල්ලා නැත්තම් අයෝනිසෝ මනසිකාරයේදී පුරුදු නිසා ඒකට කිසිම උත්සාහයක් දරන්න ඕනේ. නිකම්ම මෙන්න මේ අයෝනිසෝ මනසිකාරයේ වැඩ බාර අරගෙන මේ තුන් දිනාට උපදිසුත් දීලා වෙන්න ඕනේ ටික ඔක්කොම වෙලා මෙයාට සසර භවය සකස් කරලා දුක සකස් කරලා ඔක්කොම නිකම්ම සිදු වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ඔන්න මේ සසර පුරුදු ආපු විදිය වැරදි මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතලා එයා මේ යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න නම් එයාට නිකම් බෑ. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න එයාට මේ සම්මා සතිය ඕනේ. එතකොට සම්මා සතිය කියන එකටත් නිකන් ඇතින්නේ නෑනේ. ඒකටත් ඕනේ කරනවා උදව්. මොකද එයාට තියෙන්න ඕනේ මේ එයාට මේ සම්මා දිට්ඨිය කියන එක ඇතිලා තියෙන්න ඕනේ. සම්මා දිට්ඨිය තියෙනවා නම් තමයි එයාට සම්මා සතිය ඇති කරගන්න පුළුවන් වෙන්නේ. කියන්නේ අපි ලෝකේ ඇත්ත ඇති හැටියෙන් දැකලා තියෙන්න ඕනේ. යථා භූත ඥාන දර්ශනය කියන එක ඇති වෙන්න ඕනේ. ලෝකේ ඇත්ත ඇති හැටියෙන් දැකලා ඒ දිට්ඨිය දෘෂ්ටිය ඍජු වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. අන්න එයාට තමයි මේ සම්මා සතිය කියන එක ඇති වෙන්නේ. එතකොට ඉතින් එහෙමනම් දැන් ඒක කරගන්නේ කොහොමද? නැත්තම් යථා භූත ඥාන දර්ශනයට එන්නේ කොහොමද? සම්මා දිට්ඨියට එන්නේ කොහොමද? ඒකත් නිකන් සිදුවෙන දෙයක් නෙවෙයි. ඒකත් හේතුවක් නිසා තමයි සිදුවෙන්නේ. ඒකටත් හේතු ටිකක් තියෙනවා. එතකොට ඔය සෝතාපට්ටි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපත්ති ඉමේකෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලීත කතා සෝතාපට්ටි ඵල සත්‍ය කිරියාය සම්භවಂತಿ. යම් කිසි කෙනෙකුට සෝතාපන්න ඵලයට එන්න ඕනෙ නම් සම්මා දිට්ඨියට එන්න ඕනෙ නම් යථා භූත ඥාන දර්ශනය ඇති කරගන්න ඕනෙ නම් සම්මා සතිය ඇති කරගන්න ඕනෙ නම් යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරගෙන යෝනිසෝ මනසිකාරය කිරීමට අවශ්‍ය දේ ඕනෙ නම් අන්න එයාට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. සත්පුරුෂ සංසේව සත්පුරුෂයෝ ඇසුරු කරන්න ඕනෙ. ඔර සත්පුරුෂය ඇසිරු කරනකොට සත්පුරුෂය කියන්නේ කවුද? මේ ධර්ම මාර්ගයේ වඩන ධර්ම අවබෝධ කරගෙන ප්‍රායෝගික මාර්ගයට බහැපු උන්වහන්සේලාට කියන සත්පුරුෂය කියලා. එයා ගිහියෙක් වෙන්න පුළුවන්, පැවිද්දෙක් වෙන්න පුළුවන්, ස්වාමින්වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, කියන්නේ උපසම්පදා භික්ෂුවක් වෙන්න පුළුවන්, සාමණේර කෙනෙක් වෙන්න පුළුවන්, භික්ෂුණියක් වෙන්න පුළුවන්, මෙහෙණින්වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, සීල් මෑණි කෙනෙක් වෙන්න පුළුවන්, ගිහි කෙනෙක් වෙන්න පුළුවන්, ගිහි කාන්තාවක්, ගිහි උපාසිකාවක්, උපාසකයෙක් වෙන්න පුළුවන්, පොඩි කෙනෙක් වෙන්න පුළුවන්. ওই කවුරු වුණත් එයා ධර්ම අවබෝධ කරලා තිනවා නම් මේ සම්මා දිට්ඨියට පැමිණලා ඉන්නවා නම් මෙන්න මේ ඒ කෙනා සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. එතකොට සත්පුරුෂ සංසේවෝ. එතකොට මේ සත්පුරුෂයා සත්පුරුෂයට දානි විතරක් දෙදී හිටියා කියලා ඔබට එච්චර වැඩක් වෙනවා කියලා මම හිතන්නේ. ඒකෙන් පින් රැස් වෙනවා. නමුත් ඒ සත්පුරුෂ හම්බුනහම අපි කරගන්න ඕන දෙයක් තියෙනවා. එයාගෙන් සද්ධර්මය අහගන්න ඕනේ. මොකද්ද මේ සද්ධර්මය කියන්නේ? නිවන් දකින්න ක්‍රමය අහගන්න ඕනේ, ප්‍රායෝගික මාර්ගය අහගන්න ඕනේ. අනිත් දැනුම අපට පොත් වලින් බලා ගන්න පුළුවන්. හැබැයි මේ මාර්ගය අහගන්න ඕන. ඔබවහන්සේ කොහොමද මෙතෙන් ගියේ? ඔබවහන්සේ මොනවද වැඩි කියලා අන්නේ විදිහට සද්ධර්මය කියලා කියන්නේ මේ නිවන් මාර්ගයේ වඩන විදිය නිවන් දකින්න විදිහ කියලා දෙනවා නම් උන්වහන්සේලා අන්න සද්ධර්මයි. එතකොට සත්පුරුෂ සංසේවියයි සද්ධර්මයේ ලැබුණට පස්සේ තමන් කරගත යුතු දෙයක් තියෙනවා. ඔන්න මොකද්ද? යෝනිසෝ මනසිකාරෝ. දැන් මම හිතන හොඳටම පැහැදිලි කොහොමද මේ මනසිකාරය කියන කොටස යෝනිසෝ මනසිකාරය බවට පත් වෙන්නේ? ඒකට අවශ්‍ය කරන ප්‍රත්‍ය මොකද්ද? කොහොමද ඒක වෙන්නේ කියන එක මම හිතනවා පැහැදිලි වුණා කියලා. එතකොට ඔන්න දැන් යෝනිසෝ මනසිකාරෝ. යෝනිසෝ මනසිකාරෝ කියන්නේ දැන් ඔන්න යෝනිසෝ මනසිකාරය දෙන්න පුළුවන් තමා සම්මා දිට්ඨියට ඇවිල්ලා තියෙනවනේ. ඒක නිසා සම්මා සතිය පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරය යෙදෙන්න දැන් හැකියාව ඇතිලා තියෙනවා මේ සත්පුරුෂයන්ගෙන් හම්බවුණු සද්ධර්මය නිසා. ෘතමේ චින්තාමය දැන් ෘතමේ විදිහටත් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ආ දැන් කිව්වනේ මෙයාට දැන් යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ චින්තාමය සිතල විමසල වර්ණ ගැති. ඊළඟට දැන් මේ භාවිතා කරන්න තමයි දැන් මෙයා යන්නේ උන්නේ. දැන් මේ යෝනිසෝ මනසිකාරය කරලා දැන් මනසිකාරයනේ අපි මේ වේදනාවටයි සංඥාවටයි චේතනාවටයි තුන් දෙනට උපදෙස් දෙන්නේ. දැන් ඔන්න චේතනාවට මතක් කරනවා කොහොමද අකුසල වලට මෙයා කියන්නේ. දැන් පරණ පුරුදු වෙච්ච අකුසල විදියට හිතන්න නෙවෙයි දැන් මේ චේතනා පහල් කරන්න කියන්නේ කුසල චේතනා. කුසල චේතනා පහල් කරලා දෙන්න මෙන්න දැන් උදව් කරනවා මේ යෝනිසෝ මනසිකාරය. එතකොට අපි දන්නවා දැන් අපි තාම පංච උපාදානස්කන්ධ ගැන කතා කරේ නෑ. නමුත් මේ හැම කෙනෙක්ම වගේ ධර්මය අහලා එන පිරිසක් නිසා මම හිතනවා මේ පංච උපාදානස්කන්ධ ගැන නිකන් පොඩි පොඩ්ඩක් මතක් කරොත් මේ පංච උපාදානස්කන්ධයේ සංඛාර කියන කොටස රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන විතර මේ සංඛාර කියලා කියන්නේ කරන වැඩ ටික. අපි කිව්වා අපි වැඩ තුනක් කරනවා. මොනවද? හිතනවා, ක්‍රියා කරනවා, කතා කරනවා. හිතනවා කියන්නේ මොකද්ද? චිත්ත සංකාර. ක්‍රියා කරනවා කියන්නේ මොකද්ද? කාය සංකාර. කතා කරනවා කියන්නේ වචී සංකාර. එතකොට මේ තුනේ කාය සංකාර, වචී සංකාර කියන එක අපි මේ ප්‍රාථමික මට්ටමින් තමයි මේ විදිහට කියන්නේ. කාය සංකාර කිව්වහම තව අනාගාමී පාළින් එහාට යනකොට කාය සංකාර කියන එක මේ රහතන් වහන්සේ කෙනෙක්ගේ කාය සංකාර කියන කොටසට යනකොට එතන වෙනස් ආකාරයකට අපිට කතා කරන්න ඕනේ. ඒක සමුපත්තියේ කතා කරනකොට එතකොට ආස්වාස ප්‍රාස්වාසේ විතරයි කාය සංකාර බවට පත් වෙන්නේ. නමුත් මුලින්ම ආරම්භ කරන කෙනෙකුට කාය සංකාර කියනකොට කායෙන් කරන වැඩ කියන කොටස ගත්තාම හරි. එතකොට වචී සංකාර කියනකොටත් වචී සංකාර කියනකොට අපි මේ ආරම්භ කරනකොට ප්‍රාථමික මට්ටමින් අපි කියන්නේ මේ කතා කරන වචනේ කියන ක්‍රියාවලට තමයි වචී සංකාර කියලා කියන්නේ. නමුත් වචී සංකාර කියන එක ගැඹුරට යනකොට අපි කියන්නේ මේ අඳුන ගන්න තැනම නැත්තම් මේක ගහක් මේක කුරුල්ලෙක්ගේ ශබ්දයක් කියලා අඳුරන තැනම වචී සංකාරයක් බවට පත් වෙනවා. විතක්ක ਵਿਚාර කියන කොටස වචී සංකාර වලටයි තියෙනවා. නමුත් මේක සංකීර්ණ කරගන්න යන්න එපා. අපි මුලින් බොහොම සරලව යන්. එතකොට මෙන්න මේ සංකාර කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියලා මේ වැඩ තුනක් තියෙනවා. එතකොට මේකත් බෙදන්න පුළුවන් තව විදිහකට. මොනවාද? පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, ආනිච්චවි සංකාර කියලා. එතකොට මේ පින් කරන්න පුළුවන්, පව් කරන්න පුළුවන්, ඊළඟට මේ නොසෙල් වෙන ධාන වගේ ඒ වගේ ඉඳලා අන්න ඒ විදිහට මේ සිතින් ඒ සංකාර කරන්න. පුඤ්ඤාවි සංකාර, අපුඤ්ඤාවි සංකාර, කාය වචනේ සිත කියන තුනෙම කරන්න පුළුවන්. හැබැයි මේ ආනිච්චවි සංකාර කියන ඒවා ඒවා චිත්ත සංකාරයක් පමණයි. සිතෙන් විතරක් කරන්න පුළුවන් ඒවා මේ අරූප ධාන වගේ. අරූප ධාන කියලා තමයි විස්තර කරන්නේ පොත්පත්වල. ඉතින් ඒක අපි අරූප ධාන කියලාම ගත්තොත් මේ ආනිජබ් සංකාර කියන ඒවා චිත්ත සංකාරක ඒ වගේම ඒකේ කුසල පක්ෂය තමයි මේක බර වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ චේතනාවට අනුව තමයි අපි නැත්තම් මේ ක්‍රියාත්මක කරන මේ දැන් මේ ගත්ත මේ කට්ටිය එකතු වෙලා ගත්ත තීරණ ක්‍රියාත්මක කරන කෙනා තමයි මෙන්න මේ චේතනා කියලා කියන්නේ. මෙතන මෙන්නාසේ මතක් කර මතක ඇති මේ චේතනාගේ යතේ තමයි මේ ඔක්කොම මේ සංසාර ගමනේ වැඩි මේ භව චක්‍රයේ සම්පූර්ණයෙන්ම මේ චේතනා තමයි මේ අර දැන් ගත්ත තීරණේ ක්‍රියාත්මක භාවයට පත් කරන එකනා තමයි මේ චේතනා කියන්නේ. හරියට මෙහින්නාසේ දන්න උදාහරණ තමයි මෙහින්නාසේ කියන්නේ. හරියට මං හිතන අර ආමි එකක හමුදාවේ තීරණයක් අරගෙන මං හිතන්නේ කවුරු හරි ප්‍රධානීක ඇතිනේ මේක ක්‍රියාත්මක භාවයට පත් කරන දැන් අනිත් කටි ඔක්කොම එකතු වෙලා තමයි මේ තීරණ ගන්නේ. හැබැයි ඒක ක්‍රියාත්මක භාවයට පත් කරන්න යම් කෙනෙක් ඉන්නවනේ අන්න ඒ වගේ මේ චේතනා මේක ක්‍රියාත්මක භාවයට පත් වෙනවා. එතකොට මේ චේතනාගේ තියෙන පුදුම වැඩි තමයි මේ චේතනාවට පුළුවන් අපි අපායට අරගෙන යන්නත් පුළුවන් එකම ක්‍රියාවකින්. එකම ක්‍රියාවෙන් අපිට අපායට අරන් යන්නත් පුළුවන් දිව්‍ය ලෝකයට අරන් යන්නත් පුළුවන් නිවනට අරන් යන්නත් පුළුවන්. එතකොට එකම ක්‍රියාව දැන් මෙන්නාසේ මතක් කරන උදාහරණයක්ත් තියෙනවා. යම් කිසි මිනිසෙක් පාරේ යන ගමන් මත්ද්‍රව්‍ය අරගෙන මත් වෙලා පාරේ යනකොට පාරේ යන තව මිනිස්සෙක්ගේ බඩ පිහියකින් කපලා ඒ මිනිස්සයා මැරෙනවා. එතකොට මේ මිනිස්සයා මැරුණ බඩ කැපිලා. එතකොට මෙයාට අකුසලයක් සිදු වෙනවා. එතකොට ડોක්ටර් කෙනෙක් රෝගියෙක්ගේ බඩේ අමාරුවක් තියෙනවා කියලා ඒ විදිහටම සමහරට ඊටත් වඩා සියුම් උපකරණයක් අරගෙන මෙන්න මෙයාගේ බඩ කපලා මේ ඔපරේෂන් එක කරනකොට මොකක් හෝ මේක හේතුවක් නිසා මේ මිනිසයා මැරෙනවා. එතකොට දැන් එකම වැඩක් තමයි උනේ අර පාරේ මිනිස්සයාගේ බඩ කැපිලා මැරුණා ආයුධයකින්. මේ ඉස්පිරිතාලේ ඉන්න ළඩාගේ බඩ කැපිලා මැරුණා ආයුධයකින්. එතකොට මේ පුද්ගලිය දින්නෙක් කරා. හැබැයි අර පාරේ මිනිස්සයා මැරෙන්න හේතු වුණු කෙනාට නිරයට යන්න සමහරටක මේක අකුසලයක් බවට පත් වුණා. හැබැයි මෙන්න මේ දොස්තර මහත්තයාට මේක සමහරටක කුසලයක් බවට පත් වුණා. මොකද දොස්තර මහත්තයා උපරිමයෙන් මහන්සි වුණා මේ මිනිස්සයව බේරගන්න. ඒක නිසා එයාට අකුසලයක් වෙන්නේ නැහැ. එතකොට මෙතන මොකද්ද මේ එකම ක්‍රියාවක්, එකම සිදුවීමක්. දැන් මිනිස්සු දෙන්නා මැරිලා. එතකොට එක්කෙනෙකුට අපායට යන්න උනා, අනිත් එක්කෙනාට කුසලයක් වුණා. එක්කෙනෙකුට අකුසලයක්, අනිත් එක්කෙනාට කුසලයක්. එතකොට මේක මොකක් නිසාද උනේ? චේතනාව. ඒක තමයි මෙන්නස කිව්වේ මේ චේතනාවට පුළුවන් හොඳ දෙයක් කොච්චර හොඳ දෙයක් හරි නරක පැත්තට හරව ගන්නත් පුළුවන්, නරක දෙයක් හොඳ පැත්තට හරවන්නත් පුළුවන්. ඊළඟට ඔය කොසල් රජතුමා අසදුසු දානි දෙනකොට එක ඇමති කෙනෙක් බලාගෙන ඉඳලා සාදු සාදු කියලා කොසල් රජතුමාට වඩා පින් කරගත්තා කියනවා. එතකොට තව ඇමති කෙනෙක් හිටියා කියනවා මේ මෙච්චර ලොකු දානයක් දෙනකොට මේ කොසල් රජතුමා මොකද්ද මේ කරන විනාශේ? කොසල් රජතුමා පිස්සු වැඩ තමයි කරන්න කියලා මේ බොහොම ඒ ගැන කලකිරිලි කතා කරලා මේ නිරයගාමි වෙන අකුසලයක් කරගත්තා කියලා. එච්චරකට අකුසල් කරගත්තා කියලා මුළු ඉඳලා මේක ගැන කිසිම කැමැත්තක් එයාට තිබුණේ නැහැ. එතකොට මේ වෙලාවෙන් හිතලා බලන්න මේ විශාල කුසලයක් වුණත් එක එක්කෙනා තම තමන් ළඟ තියෙන මේ චේතනාව. චේතනාව කියන එක අනුන්ගේ දෙයකට සතුටු වෙලා පින් කරගන්න පුළුවන්. අපි ඇත්තටම අපි හිතුවට මේ මහන්සි වෙන්න ඕනේ නැහැ ගොඩක් පින් කරන්න. කවුරු හරි කෙනෙක් දානි දෙනකොට අවංකවම හිත ඇතුළින් ප්‍රසාදය ඇති වෙනකොටම අපේ හිත ඇතුළේ මේ චේතනාව වුණ තමන්ට කුසල රැස් වෙනවා. ඒතකොට අනුන් කරන පිනක් බලලා සතුටු වෙලා තමන්ට මෙන්න මේ චේතනාව පිරිසුදු චේතනාවකින් කරනවා නම් තමන්ට කුසල රැස් වෙනවා. ඊළඟට මහා විශාල දානයක් දුන්න මහා විශාල දෙයක් කරත් එයාගේ ඇතුළේ චේතනාව පිරිසුදු නැත්තම් අන්න එයාට ඒකේ අනිසං සම්බින්නේ සමහරට කුසල් කරන්න ගිහලා අකුසලයක්ත් ඇති වෙන්න පුළුවන් මෙන්න මේ චේතනාව නිසා. එතකොට අපි කිව්වා මේ චේතනාව තමයි මේ සසර ගෙනියන එක, නැත්තම් සසර චක්‍රයේ දිගට 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 ගෙනියන්න අපි යන තැන තීරණය කරන්න සසර ගමන නතර කරනවද යනවද කියන එක තියෙන කණුවෙදී මේ හැම දෙයකටම මුල් වෙන එක්කෙනා තමයි චේතන. හැබැයි ඒ චේතනා ප්‍රධානියා වුණාට චේතනාවට උපදෙස් දෙන්නේ කවුද? මානසිකාරේ. මානසිකාරේ කොහොමද උපදෙස් දෙන්නේ? සංසාරේගෙන අපු පුරුදු වෙන්න පුළුවන්, මේ ජීවිතයේගේ තියෙන පුරුදු වෙන්න පුළුවන්. අන්නේ පුරුදු අනුව තමයි මානසිකාර වෙන්නේ. එතකොට මේ සසර පුරුදු වෙලා තියෙන්නේ මේ සසර පැවැත්මටමයි. සසර පවතින තමයි මේ පුරුදු කරලා තියෙන්නේ. සංසාරේ කල්ප ගාන පුරුදු වෙලා තියෙන දිගට දිගට යන දේවල්ම කරන්න තමයි මේ පෘථග්ජන සත්‍යයයි. ඒතර යම් කිසි කෙනෙකුට මේ සම්මා දිට්ඨියට ඇවිල්ලා ඔන්න යගේ නැවැත්මට දේවල් සිදු වෙලා නම්, නැවැත්මට ධර්මයක් ඇහිලා නම්, සත්පුරුෂේ කම්බල සද්ධර්මයක් ඇහිලා ඔන්න මෙයා දැන් නවතින පැත්තට හැරිලා නම් මොකද වෙන්නේ? එතකොට ඔන්න එයාගේ මනසිකාරයේ යෝනිසෝ අයෝනිසෝ මනසිකාරයක් නෙවෙයි, යෝනිසෝ මනසිකාරයේ බවට පත් වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරයේ වෙන්නේ මොකක් තියෙන නිසාද? එයාගේ සම්මා දිට්ඨියට පත් වෙච්ච නිසා එයාට යෝනිසෝ මනසිකාරය තියලා තියෙන්නේ. එතකොට ඔන්න දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළවෙනි පියවරට ඇවිල්ලා තියෙන මේ යෝනිසෝ මනසිකාරය කියන එකට, යෝනිසෝ මනසිකාරයට වෙන්න බෑ සම්මා දිට්ඨිය නැතුව. එතකොට මේ අපි මුලින් මතක් කරලා දෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික මාර්ගය ගැන කතා කරනවා නේ. ලෞකික මාර්ගේ වැඩෙන්න ඕනේ. නමුත් ලෞකික මාර්ගේ වැඩුණාම තමයි ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න. ඉතින් ලෝකෝත්තර මාර්ගයේ සම්මා දිට්ඨිය කියන එක පටන් ගන්නකොට මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මෙන්න මේ යථාභූත ඥාන දර්ශනට ආපු එක්කෙනෙක් කියන කෙනා තමයි. එතකොට එයාගේ ඒ සම්මා දිට්ඨියෙන් මෙනෙහි කරනකොට අන්නේ යාතුළු සිදුවෙන යෝනිසෝ මනසිකාරයන්. එතකොට එතන තියෙන සම්මා දිට්ඨිය. එතකොට මේ යෝනිසෝ මනසිකාරයෙන් උපදෙස් ගන්නවා දැන් චේතනා. එතකොට දැන් චේතනාට උපදෙස් දෙන්නේ කවුද? යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ මනසිකාරය උපදෙස් දෙනකොට යාතුළු ඇති වෙන්නේ මොකද්ද? කුසල චේතනා. අකුසල චේතනා නෙමෙයි ඇති වෙන්නේ, කුසල චේතනා. මොනවද කුසල චේතනා කියන්නේ? සම්මා සංකප්ප. මොන සම්මා සංකප්ප? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප තමයි මෙයාට ඇති වෙන්නේ. ඇයි ඒ? දැන් යෝනිසෝ මනසිකාරයෙන් කිව්වේ එයා සංඥාවලට මතක් කරලා දුන්නේ මොනවද? නිත්‍ය සපාත්ම සුභ සංඥා නෙමෙයි, අනිත්‍ය දුක්ඛනාත්ම සංඥාව. එතකොට වේදනාවට මතක් කරලා දුන්නේ, ඒ වේදනාව අනිත්‍ය දුක්ඛනාත්ම ස්වභාවයෙන් මතක් කරලා දුන්නේ. රිලැක්ෂෙනින් තමයි මතක් කරලා දුන්නේ. ඒතර චේතනා මොකද වෙන්නේ? චේතනා දන්නා මේක අනිත්‍ය දුක් අනාත්ම නම් මේකේ අල්ලන්න දෙයක් නෑ. එතකොට යට ඇති වෙන්නේ මොකද? නෙක්ඛම් සංකප්ප. එතකොට ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප වගේ ඒ කියන්නේ ලෝභ ඒවා නෙවෙයි ඇති වෙන්නේ මෙයාට. අතහරින ඒවා තමයි ඇති වෙන්නේ. මේ සම්මා සංකප්ප නිකම් ඇති වෙන යෝනිසෝ මනසිකාරයත් එක්ක සම්මා සංකප්ප නිකම් ඇති වෙන. එතකොට දැන් මේ චේතනා ඇති වෙච්ච චේතනා ක්‍රියාත්මක වෙන භාවය. අපි නිකම් ප්ලෑන් එකක් ඇඳලා ඒක දැන් මිනිස්සුන්ට බෙදලා දීලා දැන් මේ වැඩ දැන් අපි ගොඩනැගිල්ලක් ගත්ත මේ මෙහින්නාසේ උදාහරණ ගන්න මේවා තේරුම් කරන්න මේ 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 බොහොම බුදුහාමුදුරුගේ දේවල් වලට අපි උදාහරණ වලින් අපිට කියන්න බෑ. නමුත් අපේ වචන පාවිච්චි කර අපිට කියලා දෙන්න දෙයක් නැති නිසා මේ උදාහරණ ගන්නේ. දැන් හරියට ඔන්න දැන් ප්ලෑන් එකක් ඇඳලා ඔක්කොම මේ ගොඩනැගිල්ලකට ඒකට එස්ටිමේට් හදලා ඒවට ඔක්කොම දැන් සැලසුම් හදලා ඇඳලා ඩ්‍රෝයින් ඇඳලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ඔන්න දැන් මේ කොන්තරත් ගත්ත මහත්තයාට කොන්ට්‍රැක්ටරට බාර දීලා දැන් මේක දැන් චේතනා ඔක්කොම දැන් වැඩ මේ දැන් පාස් වෙලා දැන් කොන්තරත් ගත්ත මිනිස්සු ළඟ තමයි දැන් තියෙන්නේ වැඩේ. දැන් එයා මොකද කරන්නේ? දැන් එන්න එයා කට්ටිය දාලා ආය වචී චිත්ත කියන කට්ටි දාලා දැන් මේ චේතනාගේ උපදෙස් ටික ක්‍රියාත්මක කරවන්න පටන් ගන්නවා. දැන් ගන්න චේතනාව ක්‍රියාත්මක වෙන අවස්ථාව තමයි සංකාර කියන ස්වභාවය. සංකාරය කායෙන් වචනින් චිත්තිතේ මෙන්න මේ තුන දෙනාගෙන් තමයි මෙයාට ක්‍රියාත්මක කරන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. එතකොට මෙන්න මේ තුنين දැන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. හැබැයි මේතන මේ සම්මා සංකප්ප වලින් තමයි චේතනා දුන්නේ උපදෙස්. එතකොට දැන් මේ උපදෙස් හම්බුනේ සම්මායවනේ. මොකද නික්කම්ම අව්‍යාපාද අවිහිංසා විදිහට වැඩ කරන්න තමයි චේතනාගෙන් උපදෙස් ලැබුණේ සංකාරවලට. එතකොට දැන් ඔන්න කයින් යහපත් දේවල් තමයි කරන්නේ මෙයා දැන්. ඊළඟට වචනේ යහපත් දේවල් තමයි කතා කරන්නේ. සිතේ යහපත් දේවල් තමයි හිතන්නේ. එතකොට මෙන්න දැන් මොකද වෙලා තියෙන්නේ? සම්මා වාචා වෙලා මේ කතා කරන දේවල් නෙක්ඛම්මේ අව්‍යාපාද අවිහිංසාවෙන් තමයි කතා කරන්නේ. එතකොට ඒක සම්මා වාචාව බවට පත් වෙනවා. ඊළඟට කයින් කරන දේවල් මොකද වෙලා තියෙන්නේ? දැන් කයින් කරන්නේ නැහැ මේ නෙක්ඛම්මේ අව්‍යාපාද අවිහිංසා චේතනාවෙන් කරන දේවල් කයින් කරන ඒවා. එතකොට ඒක නරක දේවල් වෙන්න බෑ, කරන්න බෑ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? එයාගේ සම්මා ආජීවය ඇතිලා තිනවා. ඊළඟට සම්මා කම්මන්තය කියලා තියෙනවා. එතකොට දැන් ඔන්න අරියෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨියෙන් සම්මා සංකප්පෙට ගියා, සම්මා වාචාවට ගියා, සම්මා ආජීවයට ගියා, සම්මා කම්මන්තයට ගියා. එතකොට සම්මා වාචා, සම්මා ආජීව, සම්මා කම්මන්ත කියන්නේ සීල කොටසනේ. මෙන්න දැන් මෙයා සීල්ව තිබ්බවට පත් වුණා. සීල්ව තිබ්බවට පත් වෙලා දැන් මෙයා. එතකොට මේ සිල්වත් භාවයට පත් වෙච්ච කෙනාට මොකද වෙන්නේ? දැන් මෙයා දන්නවා. දැන් මෙයා දන්නවා ලෝකේ පැවැත්ම මෙහිමයි. මේකේ අල්ලන්න මොකුත් නැහැ. නචකින්චි ලෝකේ උපාදීති. ඔය විදිහට දැන් මෙයාට යම් කිසි අවබෝධිකුත් ඇතිලා නින්නේ. ඒ අවබෝධය නිසාමනේ දැන් මෙයා මේ ආකාරයට දැන් හැසිරෙන්න සීලයක නිකම් පිහිටන්න පටන් ගත්තේ. මේ ආරිකාන්ත සීලිත පිහිටලා තින්නේ මෙයා. නිකම් සීලයක නෙමෙයි. දැන් මෙයා මේ සිල්පද ටිකක ඉන්නවට වඩා මෙයාගේ ඇතුලෙන් හැදිච්ච සීලයක් තමයි දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. කියන්නේ ඇතුලෙන් මෙහෙවීමක් දැන් ඇති වෙලා. මතක ඇති මේ පංච ඉන්ද්‍රිය දැන් පංච බල බවට පත් වෙලා යම් ප්‍රමාණයකට ශ්‍රද්ධාව, ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන කොටස තමයි දැන් මේ වැඩි ඉගෙන යන්නේ. එතකොට දැන් ඔන්න දැන් මෙයාට දැන් මේ ශ්‍රද්ධාවක් තියෙනවා. දැන් මෙයාට වීරියක් ඇති වෙනවා. වීරියක් තියෙනවා. නූපන් අකුසල් නූපදවා ගැනීමට, උපන් අකුසල් දුරු කර ගැනීමට, ඊළඟට නූපන් කුසල් ඇති කර ගැනීමට, උපන් කුසල් වැඩි දියුණු කර ගැනීමට වීරියක් ඇති වෙනවා. එතකොට මොකද මේ? දැන් මේ ඉස්සෙල්ලා යෝනිසෝ මනසිකාරෙන් ගිහිල්ලා හිතේ පීඩා ඇති වුණේ මෙයාට යෝනිසු මනසිකාරයෙන් යනකොට බොහොම සැපවත් භාවයක් දැනෙනවා. එතකොට මෙයා මොකද බලන්නේ? මේ යෝනිසු මනසිකාරය නිසා තමන්ට දැනෙන නිවීම නිසා මේ නිවීම ඇති කර ගැනීමට නැවත නැවත යෝනිසු මනසිකාරයෙන් යෙදෙන්න උත්සාහයක් දරනවා. මොකද මේක දැන් එයාට යම් සුවයක් දැනෙනවනේ. යෝනිසු මනසිකාර නිසා තිබුණ කරදර දැන් මෙයාට නැහැ. එතකොට මේ කරදර වලින් නිදහස් වීමක්, හිතේ නිදහස් වීමක්, හිතේ සුවපත් භාවයක් දැනෙන මෙයා මොකද කරන්නේ? නැවත නැවත යෝනිසු මනසිකාරය යෙදෙන අන්න එතනදී සම්මා ව්‍යායාමයෙන් යන එතනදී. එතකොට මේ වෑයමක් දරනවා. එතකොට මේ සතර සම්‍යප්ප්‍රදාන වීරිය තමයි ඇති වෙන්නේ මේ යෝනිසු මනසිකාරය යෙදෙමින් මෙන්න යන්න දරන වීරිය තමයි මෙතනදී මේ විස්තර කරන්නේ. යෝනිසු මනසිකාරය යෙදෙන තමයි මෙයා මේ විස්තර වෙහෙසෙන්නේ. මොකද මෙයාට දැනෙන්නේ නිදහස් ස්වභාවය නිසා. එතකොට මෙන්න මේ සම්මා ව්‍යායාමයේ යෙදෙන කෙනා අකුසල් යටපත් කරගනිමින් කුසල් දියුණු කරගෙන යන කෙනාට මෙන්න තවත් එකක්. ඒ කියන්නේ මේ දැන් මේ ඒ කරනවා කියන්නේ මොකද්ද? මේ සතිය. මේ සඳහා සතිය ඕනේ. මේ ව්‍යායාමයේ යෙදෙන්න නම් අර හොරු ඇතුල් වෙන්න දෙන්නේ නැතර නගරූපම සූත්‍රයේ විස්තර කරා වගේ හොඳට සිහියෙන්. දැන් නගරේ දොරටු හතරේ, දොරටු හයක් නේ දැන් අපි හැකන දිනස ශරීරය මනස කියලා. මේ දොරටු 6 6 දෙනෙක් තියන්න ඕනේ. 6 දෙනෙක් නෙවෙයි, එක්කෙනා, එක දොරටු එක්කෙනා ඉන්නේ. එතකොට මේ 6 අර මේ නගරේ නම් 6 දෙනෙක් ඉන්නවා. එතකොට මෙන්න මේ සතිය කියන කෙනා මේ 6 පළම බලන්න ඕනේ. මොකද ඇතුළට හොරෙක් ආවට පස්සේ අමාරුයි. අන්න ඒක නිසා දැන් මේ සතිය කියන එක ඇති වෙනවා. මේ සම්මා වායාම, සම්මා සතිය කියන එක ඇති වෙනවා. එතකොට සම්මා වායාම, සම්මා සතියත් නිසා මේ සිහියත් මේ වෙහෙස වෙලා මේ කෙලෙස් දුරු කරගන්න වීරියත් එක්කම මෙන්න මෙයාගේ හිතේ සමාධිය පිහිටනවා. මොකද හිතට මේ වෙනකොට යම් අවබෝධයක් ඇවිල්ලා තියෙනවා. නචකින්චි ලෝකේ උපාදීති, ලෝකේ අල්ලන්න මොකුත් නැහැ කියලා. එතකොට හිතට අල්ලන්න මොනවත් නැහැ කියන්නේ මොකද්ද? හිත සමාධි වෙනවා, හිත නිෂ්කලංක වෙනවා, සාමකාමී වෙනවා, හිත බොහොම විවේක ගන්න ස්වභාවයක් ඇතිවෙනවා. අන්නයකට කියව සමාධිය කියලා. එතකොට ඔන්න දැන් අපි මේ නාම ධර්ම වලින් විස්තර කරගෙන ගිහිල්ලා අපි දැක්ක කොහොමද මේ එන්නේ, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට කොහොමද මෙයා මේ සිතපත් වෙන්නේ කියන එක. එතකොට මේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ටික ඇයි තියෙනවා සමාධි කියන කොටසට. එතකොට ඔන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොහොමද මේ සිත මේ නාම ධර්මත් එක්ක ගමන් කරන්න කියලා අපිට යම් අවබෝධයක් තියෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් තුනකට බෙදෙනවා. මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා කියලා. එතකොට මේ බොහෝ තැන්වලදී කතා කරන එකක් තමයි විඤ්ඤාසිතේ ධර්මයේ අහනකොට අහන්න ලැබෙන දෙයක් තමයි මේක. සීල, සමාධි, ප්‍රඥා නෙවෙයි, ප්‍රඥා, සීල, සමාධි කියන වගේ මේක වෙනස් ආකාරවලට බෙදෙනවා. ඇත්තටම කියනවා නම් මේ සීල සමාධි ප්‍රඥා කියන්නේ චක්‍රය. සීලේ සමාධියට උපකාර කරනවා, සමාධිය ප්‍රඥාවට උපකාර කරනවා, ප්‍රඥාව සීලයට උපකාර කරනවා, සීලිය සමාධියට උපකාර කරනවා, සමාධිය ප්‍රඥාවට උපකාර කරනවා. එතකොට මේ තුන චක්‍රයක තියෙන තුනක්. සීලේ වැඩි වෙන්න වැඩි වෙන්න සමාධිය වැඩි වෙනවා. සමාධිය වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රඥාව වැඩි වෙනවා. ප්‍රඥාව වැඩි වෙන්න වැඩි වෙන්න සීලය වැඩි වෙනවා. එතකොට යම් කිසි කෙනෙකුට මේ ලෞකික මට්ටමේ ඉන්න කෙනෙක් සමහරටක කිසිම අවබෝධයක් නැතුව යම් සීල්වත් භාවයකට පත් වෙනවා. සමහරට අපි හිතමු අපායට යන්න බයයි කියලා. නැත්තම් සීල්වත් මෙහෙම නිකන් හිතමු බොහොම සරලව සීල්වත් වුණාම මූණ ලස්සනිනවා කියලා හිතලා හරි කමන්නේ කවුරු හරි ඕන සීල්වත් භාවයට පත් වුණා. එතකොට මෙයා මේ මූණ කැතවි කියලා හරි මේ සීල රකිනවා. දැන් මේ බොහොම අත පිටින් කියන්නේ. එතකොට මෙහෙම සීල් රැකගෙන ඉන්නකොට දැන් අර දුසිල්ලත් වෙලා මේ ඉන්ද්‍රිය අසංවරලා ඉන්න වෙලාවේ තිබුණාට වඩා මෙයාගේ හිතේ තැම්පත් ස්වභාවයක් මෙයාට දැනෙනවා. මෙයා මේ බොහොම ලෞකික කර්මුණක් වෙනුවෙන් වුණත් සීල් රැක්කහම අන්තිමට මෙයාගේ හිතේ බොහොම ශාන්ත බවක් අර වෙනදා ඉන්ද්‍රිය අසංවරලා තිබුණ තියෙනකොට තිබුණු අපහසුතාව නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ සිතේ එකලස් බවක් ඇති වෙනවා, චිත්ත සමාධි ස්වභාවයක්. කියන්නේ තාම ලොකු සමාධියකට ගිහිලා නෙවෙයි, නමුත් යම් සුවයක් හිතේ දැනෙනවා. එතකොට මෙන්න මේ විදිහට හිත අර පංචකාමයන් ඔස්සේ දුවන එක යම් ප්‍රමාණයකට අඩු වෙනත් එක යාට ලෝකේ ඇත්ත තේරෙන චුට්ට චුට්ට බොහොම බොහොම සරලව. ඔන්න දැන් ප්‍රඥාවත් චුට්ට චුට්ට ඇති වෙනවා. එතකොට මෙයාට හිතෙනවා මේ දුසිල්ලොත් වෙලා ඉන්නකොට මට මෙන්න මෙන්න මේ වගේ කරදර තිබුණා. දැන් බලනකොට මේ කියන්නේ සාමාන්‍ය මේ ලෞකික මට්ටමේ වුණත් හැම කෙනාම මෙයාට ගරු කරන ස්වභාවයක් තියෙනවා. ඊළඟට මෙයාට බොහෝ ඕනෑ ස්ථානයකට යනකොට තමන් ගැන හොඳ කන්ෆිඩන්ස් එකක්, එහෙම නැත්නම් ආත්ම විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. බය අඩුයි. ওই වගේ දැන් අනිත් අයගේ ගෞරවය ලැබෙනවා වගේ මෙයාට දැන් මොන ප්‍රඥාව තේරෙනවා මේ ලෞකික මට්ටමේ. මට මේ සීල නිසා ගොඩාක් ආනිසංස හම්බෙනවා නේද? දුසිල්ලත් වෙනකොට මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා නේද? මගේ මුදල් වැය වෙනවා, ඔය වගේ මේ අර ආදීනව දුසිල්ලත් වීමේ ආදීනව දකින්නවා, සිල්ලත් වීමේ නරක ආදීනව දකින්නවා, සිල්ලත් වීමේ හොඳ ආනිසංස දකින්නවා. මේ විදිහට එනකොට මෙයා දැන් මේ සීලය ගැන තවත් දැන් උන එයාගේ ප්‍රඥාව ඒ ඇති වුණු ප්‍රඥාවට අනුව තව සිල් රකින්නවා, සීලේ තව චුට්ටක් දිනු කරගන්න. එතකොට ඒත් එක්කම ඒ සිල් වැඩි වෙනවත් එක සමාධිය ආයත් වැඩි වෙනවා. ඒ සමාධිය වැඩි වෙනවත් එක ඒ සමාධිමත් වූ සිතට තවත් ප්‍රඥා වැඩි වෙනවා. එතකොට එහෙනම් මෙන්න මේ විදිහට මේ සීල සමාධි ප්‍රඥා කියන තුන චක්‍රයක් කියලා කියනවා. එතකොට මේක මෙයාට කියලා එහෙම කියන්න බෑ. චක්‍රයක් කියලා කියන්නේ කොතනින් පටන් ගත්තත් එතනින් ඉස්සරහට අනිත් ඒවාට උපකාර කරගෙන යනවා. එතකොට මේ සීල සමාධි ප්‍රඥා යම් යම් මට්ටම් වලට වැඩෙනකොට තමයි අන්න එයා ඒ වැඩිලා තියෙන ප්‍රමාණය අනුව එයාට මේ මාර්ගඵල කියනවා ලැබෙන්නේ. එහෙමනම් අපි දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොටස් තියෙන්නේ 8යිනේ. එතකොට මේ කොටස් 8 යම් ප්‍රමාණයකට සම්පූර්ණ වෙනකොට, එතකොට මේ සමාධිය කියන කොටස යම් ප්‍රමාණයකට සම්පූර්ණ වෙනකොට, විදර්ශනා මට්ටමින් සම්පූර්ණ වෙනකොට අන්න එයාට ඇතිවෙනවා ප්‍රඥා කියන ඉන්ද්‍රිය. ප්‍රඥා ඉන්ද්‍රිය ඇති වෙනත් එක මොකද වෙන්නේ? නැවත මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තවත් වැඩෙන්න පටන් ගන්න එකට අනු සීල සමාධි කියන කොටස්. එතකොට මෙන්න මේ නැවත නැවත මේ චක්‍රය ගිහිල්ලා ගිහිල්ලා මේක යම් ප්‍රමාණයකට ඇවිල්ලා සම්පූර්ණයෙන් මේ කොටස යම් ප්‍රමාණයකට මේ ලෝකයේ ගැන මේ ප්‍රඥා කියන කොටස සම්පූර්ණ වෙනකොට එයාට ඇති වෙනවා විමුක්තිය කියන එක. සම්මා ඥාන සම්මා විමුක්ති. එතකොට පළවෙනියටම ඇති වෙන ඥානෙ තමයි සෝවාන් මාර්ගගත ඥානෙ. එතකොට ඒ ඥානෙට අනුව සෝවාන් ඵලයේ කියන සම්මා විමුක්තිය ලැබෙනවා. දෙවෙනියට මේක නැවත මේ මාර්ගයට සකස් වේගෙන යනකොට මේක අපි සකස් කරන්න ඕනේ. ඒක මේවා මේ හේතුඵල විදිහට සිදුවේගෙන යනවා. තමන් මේ වීරිය මේ ටික කරගෙන යනකොට එතනින් එතනින් දිගට දිගටම වැඩිගෙන යනවා. මේ නිවැරදි උපදෙස් ලබාගෙන මේ ආශ්‍රය ශ්‍රුතමය ඥාණය ලැබෙනකොට නිකම්ම වැඩෙනවා. එතකොට දෙවෙනි වරටත් මේක තවත් මේ විදිහට අරිෂ්ඨාංග මාර්ග වඩ아가ගෙන යනකොට මෙන්න මෙයාට තවත් ඇති වෙනවා සම්මා ඥාන. සම්මා ඥාන ඇති වෙනවා මොකද්ද? සකුද්දාගාමි මාර්ග ඥානේ. ඒක නිසා ඇති වෙනවා සම්මා විමුක්තියක් සකුද්දාගාමි ඵලය. එතකොට නැවත මේක වැඩිගෙන යනකොට නැවතත් තව ඊට වඩා ගැඹුරින් සම්මා ඥානයක් ඇති වෙනවා අනාගාමි මාර්ග ඥානේ. මේ මාර්ග ඥානේ පාවිච්චි කරනකොට අවබෝධය පාවිච්චි කරනකොට එයාගේ සිතපත් වෙනවා මොකද්ද? අනාගාමි ඵලයට. ඒක විමුක්තිය, සම්මා විමුක්තිය. එතකොට නැවතත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේක වඩාගෙන යනකොට මෙයාට වැඩිගෙන වැඩිගෙන එනවා. එතකොට අන්න එයාට ඇති වෙන ඒ සම්මා සමාධියත් එක්ක නැවත සකස් වෙනවා සම්මා ඥානයක්, අරහත් මාර්ගස්ත ඥානේ. මෙන්න මේ මාර්ගඥානෙ පාවිච්චි කරනකොට, මේ සම්මාඥානෙ පාවිච්චි කරනකොට එයාට තිනවා සම්මා විමුක්තියක්, අරහත් ඵල. එතකොට මෙන්න මේ ටික සම්පූර්ණ වෙනකොට මෙන්න මේ ගමන අවසන් වෙනවා. කරන්න තිබ්බ වැඩ ඉවර කරා කියලා කියනවා. Brahmacharya යම් කාරණයක් හේතුයෙන් වඩාගෙන ගියා නම් ඒ කාර්යය මම කරලා ඉවරයි කියලා ඔන්න ඔය අරිහත් ඵලයටපත් උන්වහන්සේලා තමන්ගේ වැඩ අවසන් කරපු බවට කියන්නේ ඔන්න ඔය ආකාරයට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිගෙන වැඩිගෙන යන්නේ. එතකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට අපි අහලා තියෙන එකක් තියෙනවා, දාන කතා, සීල කතා, නික්කම කතා, ওই විදිහට ධර්ම දේශනා කරන ක්‍රමයක් තියෙනවා කියලා කියනවා. කියන්නේ යම් කිසි කෙනෙක් සමහරටක ඉස්සෙල්ලාම බුදුහාමුදුරු මුණ ගැහෙන්නේ වඩින් එන්නේ. එතකොට මේ ආවට පස්සේ එයාට මේ සම්පූර්ණයෙන්ම මේ නිවන ගැන කිව්වොත් එහෙම මේ ලෝකේ සම්පූර්ණයෙන් අල්ලාගෙන ඉන්නේ මේ පංචකාමයන්ගෙන් ඇරිලා ඉන්න කෙනෙකුට නිවන ගැන කිව්වොත් එහෙම එයා හිතනවා අයියෝ මම මොකටද මේ නිවන් දකින්නේ, මේ වාත හැරලා කොහොමද මේ සමහරට අපේ ආරණ්‍ය වලට පව ඇවිල්ලා දානි දෙන්න ආපු අයට පින් අනුමෝදන් කරනකොට එයා කියනවා අනේ මෙහෙණින් නහස මට ඉතාම හොඳ දරුවෝ ටිකක් ඉන්නේ, මගේ මහත්ය හරිම හොඳයි, මේ භාවනාවට එන්න කියලා කිව්වම තමයි ගොඩක් කලා කියන්නේ. ඒක නිසා මට කීයටවත් මේ ඒගොල්ලෝ අතහරින්න මට කිසිම උමනාවක් නැහැ. මේ මට ඒගොල්ලොත් එක්ක බොහොම හොඳින් ඉන්න ඕනේ. මට එහෙම භාවනා කරගන්න මේ ගිහි ගෙදරින් අයින් වෙලා ඉන්න කිසිම උමනාවක් නැහැ. මට බොහොම හොඳයි හම්බෙලා ඉන්නේ කියලා කියනවා. එතකොට ඒ වගේ කෙනෙකුට අපිට මේ නිවන ගැන කිව්වම සමහරට මට මතකයි පොඩි කට්ටියම පොඩි ළමයි අහනවා මොකද්ද නිවන් දකින්නකොට වෙන්නේ කියලා. එතකොට එයාලට ආ ඉපදින්නේ කිව්වම කියන අයියෝ එහෙමනම් ඕනේ නැහැ මේක කරන්න කියලා. එතකොට අපි එතනින් පටන් ගන්න හරියන්නේ නැහැ. එතනින් පටන් ගන්න නම් වැඩිච්ච කෙනෙකුට මිසක් මේ ලෞකිකව ගොඩාක් ඇරිලා බැඳිලා ඉන්න කෙනෙකුට නිවන දකින්න කියලා එකපාරට කිව්වොත් එහෙම ඒගොල්ලෝ පන්සලට එන එක නතර කරන එක තමයි වෙන්නේ. එතකොට එයාලට ඉස්සෙල්ලාම දානානිසංස කියලා. එතකොට ඔය දේශනාවල සමහරලාට තියෙනවා මෙන්න මේ දානේ ආනිසංස කියලා දෙන්න. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? දැන් ත්‍රිශික්ෂාව කියලා එකක් තියෙනවානේ. මේ ශාසනයේ ත්‍රිශික්ෂාව කියලා තියෙනවා දාන, සීල, භාවනා කියලා. ඉස්සෙල්ලාම දානේ දෙනවා. එතකොට දානේ දෙනකොට හැබැයි මේ හැමදාම දානේ දෙනවා කියන එක නෙමෙයි කියන්නේ. දානි ළඟ නතර වෙන්න කියලා කියන්නේ නේ. ගොඩක් අයට වෙන වැඩක් තමයි දානි ළඟ නතර වෙනවා. මොකද ආනිසංස වෙන්නේ නිසා. දැන් මේ දවස්වල කටින පිංකම් එහෙම කියනකොට ඒ වගේ ආනිසංස ආපුවම මිනිස්සු බණ භාවනා කරන එක පැත්තක දාලා අනේ මේකමයි හොඳ, ඔච්චර දෙයක්ද මේ, ලේසි වැඩක් නෙමෙයි මේ, අපිට මේ දිව්‍ය ලෝකෙට යන්න තියෙන ලේසිම එක මේ දවස් දෙක වැය කරපුවම මොකද කියලා එතන නතර වෙනවා. හැබැයි දානි කියන එක එකෙන් අපි මේ අත්හැරීම තමයි පුරුදු කරන්නේ. මේ ලෞකික දේවල් ඉස්සෙල්ලා අත්හරින්න පුරුදු කරනවා. ඊළඟට ඊළඟ පියවර තමයි සීලය. මේ දාණයෙන් අත්හැරපු කෙනා දැන් අත්හරින්න පුරුදු වෙලානේ. ඊට පස්සේ දැන් එයා අත්හරින්න පටන් ගන්න මොනවද? මෙන්න මේ පංච ඉන්ද්‍රියන්ට ලබලා දෙන පංචකාමත් අත්හරින්න බලනවා. මේ ආයතන අත්හරින්න බලනවා. ආයතන ලබලා දෙන වල සීමා දා ගන්නවා. ඉස්සෙල්ලාම පංච සීලෙන් සීමාවක් දාගත්ත වැටක් ගහගත්තා. ඊළඟට අටසීලෙන් වැටක් ගහගත්තා. ඊළඟට ආජීව අටංගම් සීලෙන් මුළු ජීවිතයෙන් මෙහෙම ඉන්නවා කියලා වැටක් ගහගත්තා. ওই විදිහට ඔයා ඊට දැන් මෙයා මොකද කරන්නේ? මෙන්න මේ විදිහට මේ සීලෙන් තව 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 තමන්ගේ සීමාව වැඩි කරගෙන අඩු කරගෙන අඩු කරගෙන මෙන්න මෙයා දැන් බොහොම ස්වල්පකින් යැපෙන මේ භාවනාවට යොමු වෙන්න සුදුසු නැත්තම් අර දැන් යකඩයක් රත් කරලා මොකක් හරි ආයුධයක් හදාගන්න පුළුවන් මෙලෙක් ස්වභාවයට පත් වෙලා මේවට වචන බොහොම තියෙනවා මේ ධර්මයේ. ඒ භාවයට පත් වෙච්ච පුද්ගලයන් බවට පත් වෙනවා. අන්න දැන් එයාට භාවනා කරන්න ගත්තාම එයාට හොඳට භාවනා වැඩෙන්න පටන් ගන්නවා. එතකොට මේ භාවනා කරනකොට එයාට මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රඥාව ලැබෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව ලැබෙනකොට අර වෙහෙස වෙලා රැකපු සීලෙ නිකන් රැකෙන ආර්යකාන්ත සීලයක් බවට පත් වෙනවා. එතකොට මම හිතන බුදුරජාණන් වහන්සේ මේ මුළු ලෝක සත්‍ය වෙනුවෙන් මේ නෙළුම් බිලක් වගේ සමහර අය පිපෙන්න බලාගෙන ඉන්න සමහර අය තාම මේ වතුරින් උඩට ඇවිල්ලා ඉන්නවා, සමහර අය වතුර ඇතුලේ ඉන්නවා, තාම සමහර අය තාම හිතලවත් නැතුව බොහොම ආරම්භ විතරයි. ඒතර මේ හැම කෙනාටම මේ ශාසනයේ අවස්ථාව ලැබලා දෙන්න තමයි මං හිතනවා බුදුරජාණන් වහන්සේ මම මේ මේ මෙහින්නාසික අදහසක් මේක මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට මේ හැම වෙලාවෙම පිළිගන්වන්න කියලා අවස්ථාව දෙන්නත් ඇත්තේ දෙපැත්තටම වෙන වාසිය ගැන හිතලා. මොකද මේ දානේ පිළිගන්නන කෙනා ඒක පිළි නොගන්නවා නම් මේ සිල්වත් සිටින ඒ උන්වහන්සේලාට දානේ නැතුව අපවත් වෙන්න වෙනවා. එතකොට එයාට මේ පිළිගන්නන කෙනාට මේ දානේ පිළිගන්නන කෙනාට විශාල කුසලයක් ඇති වෙනවා. මේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ මේ මාර්ගය රැක ගැනීම සඳහා ජීවිතේ රැක ගැනීම සඳහායි මේ දානි පූජා කරන්න කියලා විශාල කුසලයක් අත්කර ගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට මේ පිණ්ඩපාතේ බුදුරජාණන් වහන්සේ නිතර අනුදැනව අදාළපු මේ පිණ්ඩපාතේ නිසා බොහොම දුප්පත් මිනිසියෙකුට තමන්ගේ පිඟානට බෙදාගත් එකෙන් චුට්ටක් මේ පාත්‍රයට බෙදලා විශාල කුසල සම්භාරයක් ඇති කර ගන්න අවස්ථාව ලැබලා තියෙනවා. එතකොට මෙන්න මේ ආකාරයට මේ ශාසනයේ පුදුමාකාර සැලසුමක් තියෙනවා. මෙන්න මේ දානය කියන එකට අවස්ථාව දීලා තියෙන මේ දානෙන් නතර වෙන්නේ නෙවෙයි, දානෙ කියන තැන නතර වෙන තැනක් නෙවෙයි. මේ දානෙ දෙන්නේ අපිට මේ සීලිය වැඩි දිනු කරගන්න උදව් කරන්න. මේ සීලිය රකින්න මොකද්ද? මේ භාවනාව ඇති කර ගැනීම සඳහා. ඒතර භාවනාව අවශ්‍ය කරන්නේ මොකේද? මෙන්න මේ ප්‍රඥාව ඇති කර ගැනීම සඳහා. ප්‍රඥාව මොකේද අවශ්‍ය වෙන්නේ? ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නිවනත් කර ගැනීම සඳහා, සම්මා විමුක්තිය සඳහා තමයි අපිට මේ ප්‍රඥාව තියෙන. එහෙමනම් මෙන්න මේ නාම රූප කියලා මුලින් දුන්න ටිකත් මේ පරණ දුන්න භාවනා හයත් දිගටම තව වඩාගෙන යන්න ඊට පස්සේ අපි තව ඉදිරියට කතා කරමු. එතකොට මෙහෙන්නාසේ එහෙමනම් අවසන් කරන්න කලින් පොඩි මේ කරුණු ටික සාරාංශ කරලා මතක් කරන්නම්. එහෙනම් අපේ මේ නාම ධාරාව තල්ලු වෙන්නේ මේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව විසින් හේතුයින් ඇති වෙන ඵලයක් විදියට ඉදිරියට තල්ලු වෙන නාම ධාරාවකුත්, ඒ අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ කර්ම හේතුයෙන් ඉදිරියට තල්ලු වී යන රූප ධාරාවකුත්, එක එක රූප මාරු වී යන බල්ලෙක්ගේ, පූසෙක්ගේ, ප්‍රේතයෙක්ගේ, මිනිසෙක්ගේ, දෙවියෙක්ගේ, මේක කර්මයේ හේතුයෙන්, ඒ කර්මයේ ඇති වුණේ අවිද්‍යාව හේතුයෙන්. එහෙනම් අවිද්‍යාව හේතුයෙන් ඉදිරියට තියෙන නාම ධාරාවකුත් ඒ අවිද්‍යාව හේතුයෙන්ම සකස් වෙන මේ රූප නිසා කාය වචී චිත්ත ආකාරයෙන් සකස් වෙන කර්ම හේතුවෙන් ඇදීගෙන යන ඉදිරියට ඇදගෙන යන රූප ධාරාවකුත් තමයි මේ පැවැත්ම කියලා කියන්නේ. එහෙනම් මේ පැවැත්මේ අයිතිකාරයා මම නෙවෙයි, කවුද? අවිද්‍යාව. මේ පැවැත්ම එහෙනම් අනාත්මද නැද්ද? එහෙමනම් මේ පැවැත්ම අවිද්‍යාව කියන මේ අයිතිකාරය නිරුද්ධ වුණ ගමන් අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වෙනවත් එක මොකද වෙන්නේ? භව නිරෝධය ඇති වෙනවා. නාම ධාරාවට ඇදෙන්න හේතුවක් නෑ. එතකොට මේ ඇතිවිච කර්ම වලට ඉස්සරහට යන්න හේතුවක් නෑ. රූප සකස් කර කර යන්න බැරි වෙනවා. අන්න එතෙන්ට තමයි අපි යන්න ඕනේ තැන. ඒක තමයි නිවන. මෙතන තමයි යන්නේ. එතකොට රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය නිබ්බාන. නිවන කියන්නේ රාගය, ද්වේෂය, මෝහය දුරු වුණ තැන. මෝහය කියලා කියන්නේ මෙන්න මේ අවිද්‍යාව. රාගය, ද්වේෂය ඇති වෙන්නේ අවිද්‍යාව තියෙන නිසා. එහෙනම් මෙන්න මේ පටිච්ච සමුප්පාදේ අවිද්‍යාව නිසා මේ සසර සකස් වුණු විදිහත්, අනුලෝම පටිච්ච සමුප්පාදයත්, ප්‍රතිලෝම සමුප්පාදේ වුණු අවිද්‍යාව නිරුද්ධ වීම නිසා මේ භවයේ නිරුද්ධ වීමත් අපිට ප්‍රායෝගිකව දකින්න පුළුවන්ද බැරිද මේ නාම රූප භාවනාවේ? මෙන්න මේ ආකාරයට මේ චිත්තානුපස්සනාව කරනකොට අපිට තේරෙන්නේ නැද්ද මේක ඉස්සරහට යන්නේ කොහොමද? මේක නතර කරන්නේ කොහොමද? නතර කරන්නේ කොතනද? නතර කරන්න අවශ්‍යම උපකරණ මොනවද මට කියලා තමන්ට යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට නාම නිසා රූප පවතිනවා, රූප නිසා නාම පවතිනවා. නාම වලට පවතින රූපයක් ඕනේ. රූපෙට පවතින්න නාමයේ තියෙන්න ඕනේ. සිත ඉවත් වුණොත් රූපෙට පවතින්න බෑ. රූපේ නැතුව සිතට ඇති වෙන්න බෑ. එමනම් මේ දෙන්න අර බටිමිටි දෙකක් වගේ එක්කෙනාට එක්කෙනා උපකාර කරගෙන යන දෙකක්. මේකට අයිතිකාරයෙක් නෑ. මේකේ අයිතිකාරය අවිද්‍යාව. මම කියලා හැඟීමක් ඇති කරගෙන තියෙන. හැබැයි මේ මම කෙනෙක් කරන එකක් නෙමේ අවිද්‍යාව විසින් ඉදිරියට තල්ලු වෙන එක. එතකොට මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙකුට මේ නාම රූප මේ චිත්තානුපස්සනාව අවබෝධ කරගෙන ගියාම මොකද වෙන්නේ? මෙන්න මේ අයිතිකාරය නිරුද්ධ වෙලා නිවිල යනවා. මේ විශ්වයට මිශ්‍ර වුණු නාම රූප ධාරාව හේතු නැතුව නිබ්බන්ති දීරා යතායම්ප දීපෝ. මේ පහනක් නිවිල ගියා වගේ කර්මයේ විසින් ඇති වුණු මේ රූපේ පවතින තාක් කල් මේ නාම ධාරාව පැවතිලා ක්‍රියාසිත පමණක් සිදුවෙලා කර්ම රැකස් නොවී එතනම මේ කර්මය ඒ ජීවිතේ ලබලා දුන්න කර්මය නිරුද්ධ වෙනත් එක්ක මෙන්න මේ ජීවිත ඉන්ද්‍රිය කියන එක නිරුද්ධ වෙනවත් එක්කම මෙතනින් එහාට පවතින ප්‍රතිසන්දි විඥානයක් ඇති කරගන්න ඇති වෙච්ච ශක්තිය නැතිලා නිවිල යන පහනක් වගේ සම්පූර්ණයෙන්ම නිවිලා නිරුද්ධම් වෙලා යනවා. මෙන්න මේ අස්මිමානය කියන එක නැත්තම් මේ අයිතිකාරය මේ භවයේ පවතින ගෙනියන අයිතිකාරය සම්පූර්ණයෙන් නිරුද්ධ කරගන්න පුළුවන් මේ නාම රූප පිළිබඳ යම් අවබෝධයක් ඇති කරගත්තොත්. මෙන්නාසි මුලින්ම කිව්ව මතක ඇති මේ අර විදර්ශනා ඥාන ඇති වෙනකොට නාම රූප පරිච්ඡේද ඥානය කියන මෙන්න මේ ඥානේ රහත් ඵලයේ දක්වාම යනවා කියලා. කොහොමද මේ රහත් ඵලයේ දක්වාම මේ නාම රූප කියන එක වැඩෙන්නේ කියන එක මම හිතනවා යම් අවබෝධයක් ඇති කරගන්න තමන්ට හැකියාව ඇති වෙයි. හොඳයි, එහෙනම් අපේ ධර්ම දේශනාව මෙතනින් අවසන් කරනවා. එහෙමනම් මේ ආකාරයට මේ දුන්න භාවනා ටික තමන්ට හැකි ආකාරයකින් වඩාගෙන යන්න මේ කාලයේදී මේ වස් කාලය තුලදී ඔබ බොහෝ කුසල් රැස් කර ගන්නවා. ඒක රැස් කරන හැම කුසලෙම නිවන සඳහා උපකාර වෙන්න කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්න හිතින්ම ප්‍රාර්ථනා කරමින් නිවන ප්‍රාර්ථනා කරමින් ඔබ කරන සෑම ක්‍රියාවක්ම සෑම කතාවක්ම සෑම සිතිවිල්ලක්ම නිවන වෙනුවෙන්ම කරන්න කියලා බොහෝම කරුණාවෙන් මතක් කර සිටි මෙහෙමනම් දේශනාව අවසන් කරනවා. එහෙමනම් සීල දෙනාට මෙතෙරුවන් සරණයි. සබ්බේ පියෝ විජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධ අනුභවේන සබ්බ ධම්මානුභවේන සබ්බ සංඝානුභවේන සදා සත්‍ති භවන්තු තේ. මලමා විසින් රැස් කරගත් මේ සියලුම කුසල් මේ ලෝකයේ අසහසනත ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දේව දේවතාන් වහන්සේලාට අනුමෝදන් කරමින් අනුමෝදන් කරන ලබත්තා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ සියලුම යම් කිසි ඥාතිය පින් බලවෘත්ති සිටනනේ සියලුම ඥාතින්ට මේ පින් අනුමෝදන් කරමින් අනුමෝදන් කරන ලබත්තා කියලා සාදු කියලා ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මේ සියලුම කුසල් නිවන සඳහා උපකාරී වේවා. නිවන් දකින තුරුම කල්යාණ මිත්‍ර සුරක් ලැබේවා. පාපින්ත්‍රාෂ්ටක් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. නැයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සුභත් වේවා. සුභත් වේවා. සුභත් වේවා.